නැති වෙන්නේ කොහෙද? අපිට කියන්න ඕන ඔය ප්‍රශ්නේ වැරදි. ඔය බල්ලා නොපිහිටන්නේ කොහෙද කියලා අහුවනම් ඔන්න ප්‍රශ්නෙත් හරි උත්තරේකුත් තියනවා නේද? බුදුහාමුදුරුවෝ කියනවා සතර මහා ධාතුව නැති වෙන්නේ කොහෙද කියලා අහන්න එපා. ඔය ප්‍රශ්නේ වැරදි. සතර මහා ධාතුව නොපිහිටන්නේ, ඒ කියන්නේ ප්‍රතිෂ්ඨාවක් නොලබන්නේ කොහෙද? පිහිටීමක් නොලබන්නේ කොහෙද කියලා අහන්න. ආපෝච පටවි තේජෝ වායෝ නගාදති. නගාදති, නගාදති කියන්නේ අර පිහිටීමක් ලබන්නේ නැහැ, ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැහැ. අපිට අර නিত্য සංඥාවෙන් කතා කරන්න බැරි වෙනවා ඒකට. පිහිටන්නේ නැහැ. නගාදති. එහෙම නොපිහිටන්නේ මේ විඥාණයට මොකවත් දැర్శණය කරන්න බැරි වුණ දවසට. විඥාණං අනිදස්සන. උන දවසට තමයි සතර මහා ධාතුක පිහිටන්නේ නැත්තේ. හයි දැන් සතර මහා ධාතුක ගැන කියලා තියෙන්නේ විඥාණයෙන් නේද? පතවිය තියනවා කියලා දැනගත්තේ මොකෙන්ද? විඥාණයෙන්. දැනනගතිය නෙමෙයි පතවිය තියන කියේ. දැනන ගතියට පටවියක් දැම්මේ විඥාණයෙන් නේද? තද ගතියක් දැම්මේ. දැනෙන ගතිය දෙයක් බවට පත් කළේ විඥාණය. දර්ශනය කරන්න පුළුවන් දෙයක් බවට පත් කළේ. දෙයක් කළේ නැත්නම් විඥාණයට දර්ශනය කරන්න දෙයක් නැති වෙනවා. එදාට කතා කරන්න දෙයක් නැති වෙනවා. එදාට ওই දැන් වගේ සද්ද නැහැ කටුකුටු ගාන. අනිත්‍යයට කරදරේකුත් නැහැ, තවන්ට කරදරේකුත් නැහැ. කතා කරන්න දෙයක් නැහැ නේ. අභිනන්දති අභිවදති. අභිවදති කතා කරන්න දේවල් දැන් ගොඩක් තියෙනවා. ඇයි අර කැමැත්තෙන් බාර ගන්න එයා තියෙනවනේ දෙයක් 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 කියලා. දැන් ඒ දෙය ගැන තව කාට හරි කියන්න පුළුවන්. අභිනන්දති අභිවදති. ඒකෙම බැස ගන්න ආජ්‍යෝසය තිට්ඨති. ඒක එහෙමමයි. ඔයා කරනකම් ඒ දේ උපාදාන කරලා. තේරෙනවා? උපාදාන කරපු දෙයක් තියෙනවා. එතකොට ඒ දේ හැදුනේ කොහොමද කියන එක තමයි ඒ අන්තිමට ගිහිල්ලා සතර මහා ධාතුයෙන් අල්ලගන්නේ. තේරෙනවා? ඒ දේ හැදුන එක එක විදිහ හොයලා 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 අන්තිමට යනවා සතර මහා ධාතුවට. බුදුහාමුදුරුවෝ පෙන්නනවා සතර මහා ධාතුව පඨවින් පඨවිතෝ මඤ්ඤති. පඨවිය පඨවිය කියලා මඤ්ඤණා කරන්නේ කවුද? පෘථග්ජනයා. රහතන් වහන්සේ පඨවින් පඨවිතෝ න මඤ්ඤති. පඨවින් පඨවිතෝ නෑ මඤ්ඤති, මඤ්ඤණා කරන්නේ නෑ රහතන් වහන්සේ. මඤ්ඤණා වෙන්නේ නෑ. මොකද මඤ්ඤණා වෙන්න හේතු නෑ. නේද? පෘථග්ජනයාට සමුදේ තියෙනවා. රහතන් වහන්සේගේ සමුදේ යෙදෙන්නේ නෑ. ඇයි? අවිද්‍යාව අශේෂව ශේෂයක් නැතුවම දුරු කරලා. අවිද්‍යාව යත්තේව. අවිද්‍යාවෙන් මෙහෙම කිව්වට අශේෂ විරාග නිරෝධ ශේෂයක් නැතුවම ඇලීමක් නැතුවම නිරුද්ධ වුණා නම් අවිජ්ජායත්තේ අශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධයි. දැන් සකස් කරන දේවල් නැහැ. අවිද්‍යාව නැත්තම් සංස්කාර නැහැ. සංස්කාර නැති වුණත් විඥාණයට දැන් දැర్శණය වෙන්න දෙයක් නැති වෙනවා. දෙයක් තනේ වෙන්නේ නැත්තම්. සංස්කාර නැත්නම් විඥාණයට දැනගන්න දෙයක් නැති වෙනවා. අවිද්‍යාවෙන් සංස්කාර කළේ නැත්නම් විඥාණයට කරන්න වැඩක් නැති වෙනවා. දැනගන්න දෙයක් නැති වෙනවා. එදාට ඉතින් වැඩ නැවැත්තුවා. විඥානං අනිදස්සන අනන්තං සබ්බතෝ පබං, අනන්තය දක්වා ප්‍රබාස්වරයි කියන දැන් වැඩක් නැහැ. විඥාන අනිදස්සන ඒක ක්‍රමයෙන් අඩු වෙනවද කියලා ඉතින් ඒක සකස් කරන එකක් ගැන බලන්න ඕන සමුදේ. තමන් සකස් කරන එක දෙයක් ගැන බලන්නකො, මේකේ සමුදේ බලන්නම. මේ හිඳයි මේක සකස් වුනේ. මේ මේ හේතු යෙදුන් නැත්තම් සකස් වෙන්නේ නැහැ. මේ ඕක පෙන්නුවත් ඒක හිතට ప్రత్యක්ෂ වුණත් ඒ දේ ආයේ හදයිද? නෑ. හ්ම්. එහෙනම් තව දෙයකටත් පෙන්වන්න එතකොට. හ්ම්. ඒක හරියට හිත දැක්කොත් ඒක ආයේ හදන එකක් නෑ. නේද? අහම දෙකක් තුනක් පෙන්වනකොට හා දැන් මොහොතේ එක තැනකින් අතුර බීලා බලන ලුණු රහයි. තව තැනකටත් ගිහිල්ලා බීලා බලනවා ලුණු රහයි. මොකද වෙන්නේ? තව ටිකක් කොහොම අරමුණු මේක ඇත්ත දකින්නකොට දකින්නකොට ඒ සමුදේ තියෙන හැම එකටම මේ ගුණය නේද? සබ්බන්තං නිරෝධ ධම්ම. මේක නිරෝධ ධම්මයක් නම් අරකත් නිරෝධ ධම්මනි කියලා නුවණක් කි. සබ්බන් කියන්නේ මොනවද? සියල්ල. සියල්ල කිව්වේ මොනවද? ඇහැයි රූපේ, කනයි ශබ්දයි, නාසයයි ගන්ධයයි, දිවයි රසයි, කයයි පොට්ටබ්බයයි, මනසයි ධම්මයි. සබ්බන් සුත්ත සියල්ල කියන්නේ ඔන්න ওই ටික. ආයතන 12. ඒ 12ම ඉබේ හටගත්ත නිමේ සමුදයක් නිසයි පැනවෙන්නේ. ආයතන 12ේ ප්‍රත්‍ය වෙන ඒවා ඔයගොල්ලෝ අහලා තියෙනවා. අවිද්‍යා කර්ම තණ්හා ආහාර. නේද? ආයතන 12ට අවිද්‍යාව ප්‍රත්‍ය නම්, අජ්ජත් ආයතන වලටත් අවිද්‍යාව ප්‍රත්‍ය නම්, බහිද්ධ ආයතන වලටත් අවිද්‍යාව ප්‍රත්‍ය නම්. අවිද්‍යාව නැති තැනක මේ ඵලය හටගනීද? අන්න සබ්බන්තං නිරෝධ ධම්මං කියලා නුවණක් කි. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඒක ලේසි අවබෝධයක් නෙවෙයි නේද? සබ්බන්තං නිරෝධ ධම්මං කියන එක. තරපේ මේ ඇති වෙලා නැති වෙන එකෙන් ඕක අල්ලන්න බෑ. පච්චා කියනකොට ඔව් එක පැත්තක තියෙන්නේ සමුදය, අනිත් පැත්තේ තියෙන්නේ ඵලය නේද? පච්චේ ධර්ම හේතුපත්යෙන් හටගන්න දේවල්. එතකොට එක පැත්තක හේතුපත්ය, අනිත් පැත්තේ ඵලය. පච්චා කියන්නේ මොකක්ද? එතකොට ඒ හැම ධර්මතාවයම සමුදය අඳුර ගන්න. එතකොට දැන් තණ්හාවට සමුදය වේදනාව, වේදනාවට සමුදය ස්පර්ශය, පස්සේ පස්සේට සමුදය සලායතන. අන්න සලායතන කියන තැනත් දැන් සබ්බන් කියන එක තියෙනවා. සලායතන පච්චා පස්සෝ. සලායතනෙට සමුදය නාම රූපේ. නාම රූපෙට සමුදය විඥානෙ. විඥානෙට සමුදය සංකාරය. සංකාරෙට සමුදය අවිද්‍යාව. මන අවිද්‍යාව ප්‍රත්‍ය වේලා වේසේරටම. අවිද්‍යාව දුරු වුණ දවසට ඔය එකක්වත් හටගනීද? නුවණක් ඒ සබ්බන්තං නිරෝධ ධම්මං කියන. ඔය නිවන ආවොත් ලේසි නෑ, ආයේ අපාගත වෙන්නේ. සෝවන් වෙනවා. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. සබ්බන්තං නිරෝධ ධම්මං කියන එක හොඳට නුවණින් බලන්න වෙනවා. නේද? සබ්බන්තං නිරෝධ ධම්මං. නිරෝධ කියන එකට අපිට ඕනවන තේරුම් දාගෙන හරියන්නේ නැහැ. ඒත් මේ සමුදයත් එක්කමයි බලන්න ඕන. පටිච්ච සමුප්පාදයට අනුවම බලන්න වෙනවා. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති. නිරෝධ පැත්ත පෙන්වන්නේ එහෙමයි. ඉමස්මින් අසති ඉදං නහෝති පැත්තෙන්. අවිද්‍යාව නැත්තම් සංඛාරතියෙයිද? අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ. නේද? සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. එහෙම තමයි පෙන්වන්නේ. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ. එතකොට මේ සමුදය නැත්තම් ඵලය නැහැ. ඉමස්මින් අසති ඉදං නහෝති. සලායතන නිරෝධා පස්ස නිරෝධෝ. අපි හදන්නේ සලායතන තියාගෙන පස්සය නිරෝධ කරන්න. පුළුවන් වෙයිද? සලායතන නිරෝධ උනත් නම් පස්ස නිරෝධයේ පේයි. නේද? කොහොමද නිරෝධය දකින්නේ? සමුදය හොයාගන්න වෙනවා. සලායතන වල සමුදය හොයාගත්තොත් නිරෝධය දකි. හරි. ඒක තමයි. දැන් ඔක දකිනවා කියන්නේ පටිච්ච සමුප්පාදේ දකිනවා. නිරෝධය දකිනවා කියන්නේ පටිච්ච සමුප්පාදේ දකිනවා. වෙන විදිහකට දකින්න බෑ. ක්ෂණයකට හටගෙන නැති වුණා කියලා හටගත්තු වෙන හොතේ මොකද්ද වෙලා තියෙන්නේ? අවිද්‍යාව ඊදිලා නැද්ද? තතර පෙර නැති වීම හටගත්තා ඉතුරු නැති වෙන නිරුද්ධ වුණා කියලා අහුවෙන්නේ නැහැ. ඇයි අහුවෙන්නේ නැත්තේ? පෙර නැති වීම කියනකොට ඵලය නැහැ නේද? හටගත්ත මොහොත ඵලය තියෙනවා. ආයි මොහොතකට පස්සේ ඵලය නැ. එහෙනම් නැත, ඇත, නැත. නැත, ඇත, නැත. ආ දෘෂ්ටි නේද? ලෝකෙට ඇති දෘෂ්ටි නේද? ඇත කියන එක දෘෂ්ටියක්. නැත කියන එකත් දෘෂ්ටියක්. ඔව්. එතකොට ඔය දෘෂ්ටි දෙකට නැතුව බුදුරජාණන් වහන්සේ මැද්දෙන් ධර්මයේ දේශනා කරනවා. කොහොමද? ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති කියලා. පටිච්ච සමුප්පාදේ. ඔව්. පටිච්ච සමුප්පාදේ දකින්න කෙනාට දෙපැත්තක් නැහැ, මැදක් නැහැ. අල්ලගන්න මැදකුත් නැති වෙනවා. ඇත නැත කියන දෙකටම අහු වෙන්නේ නැහැ. මැද්දේ ඕක කියන විඥානේ අල්ලගන්නෙත් නැහැ. එදාට තණ්හාව දුරු වෙනවා. තණ්හාව දුරු වෙන්නේ අසුබය දැකලා නෙවෙයි. සමුදය දැකලා, පටිච්ච සමුප්පාද බව දැකලා. මේ සමුදය තියෙන කම්පලයේ තියෙන සමුදය නැති දවසට ඵලය නැහැ කියන ධර්මතාවය දැක්කොත්. එහෙනම් ශරීරය ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඔය වේගෙ වැඩි කරාට මේක හරියන්නේ නැහැ. නේද? අපි මේක දකින වේගෙමදි කියලා හිතාගත්තට වේගෙ කොච්චර වැඩි කළත් ඕක වෙන්න විදිහක් නැහැ. ඒ ක්ෂණේට හරි චිත්තක්ෂණේට හරි ශරීරය හට ගන්නවා නම් කියන්න තියෙන්නේ මොකක් මත හටගත්තද? අවිද්‍යාව මතයි හටගත්තේ. නේද? ඒ ක්ෂණයට හරි හටගත්තා නම් අවිද්‍යාව ප්‍රත්‍යයලා තියෙනවා. අවිද්‍යාව ප්‍රත්‍යය වුණ නැත්නම් හටගන්න පුළුවන්ද? අවිද්‍යාව හේතුන්නේ නැත්නම් සමුදය හේතුන්නේ නැහැ. එහෙනම් හටගන්න පුළුවන්ද? ඔන්න ඔය දර්ශනය ආවොත් සබ්බන්තං නිරෝධ ධම්මං කියන එක වැටහි. සබ්බන් කියන්නේ මේ සියල්ල ආයතන 12ම. මන ධම්මත් ඇතුළුව එතකොට ඒවත් නිරෝධ ධම්ම කියන අවබෝධයක් ඇයි සමුදේ බලන්න පුරුදු වුණොත්. ඔව් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඔය හැම එකේම ඇත්ත දකින්න අනිච්ච සංඥාව වඩන්න. අනිච්ච සංඥාව හරි ප්‍රබලයි අනිත් හැම එකටම වඩා. අනිච්ච සංඥාව මොකද්ද? ඒ ජාති තුනක් තියෙනවා. ඉති රූපං, ඉති රූපස් සමුදය, ඉති රූපස් අත්තංගම. රූපය මේකයි, රූප සමුදය මේකයි, රූපේ අත්තංගමේ මේකයි. වේදනාව මේකයි, වේදනාවේ සමුදය මේකයි, වේදනාවේ අත්තංගමේ මේකයි. සංඥාව මේකයි, සංඥාවේ සමුදය මේකයි. සංඥාව ඇති වෙලා නැති වෙනවා කියලා බලන්න නෙමෙයි පෙන්නන්නේ. සංඥාව මේකයි, සංඥාවේ සමුදය මේකයි. එතකොට අත්තංගමේ පි සංඛාරය මේකයි, සංඛාරයේ සමුදය මේකයි, සංඛාරය අත්තංගමය මේකයි. විඥානය මේකයි, විඥාන සමුදය මේකයි, විඥානය අත්තංගමය මේකයි. අන්න ඕක බලන කෙනා අනිච්ච සංඥාව වඩනවා කියනවා. පංච උපාදානස්කන්ධය අනිච්ච සංඥාව වඩනවා කියනවා. ඒ අනිච්ච සංඥාව වැඩුවොත් සියලු කාමරාග දුරු වෙනවා, සියලු භවරාග දුරු වෙනවා, සියලු මේ අස්මිමාන දුරු වෙනවා, අවිද්‍යාව දුරු වෙනවා. එහෙම බුදුහාමුදුරෝ දේශනා කරනවා. කෙසේ වඩන අනිච්ච සංඥාවෙන්ද මේවා දුරු වෙන්නේ? රූපේ මේකයි, රූප සමුදය මේකයි, රූපේ අත්තංගමය මේකයි කියලා වඩන අනිච්ච සංඥා. ඒ වැඩිම තමයි අනිච්ච සංඥාව කියන්නේ. ක්ෂණයකට ඇති වෙලා නැති වෙන කතාවක් ඕවයි කියලා නැහැ. චිත්තක්ෂණයකට ඇති වෙලා නැති වෙන කතාවක් ඕවයි කියලා නැහැ. නේද? කියලා තියෙන්නේ සමුදය තියෙනවා. හට ගන්නවා, සමුදය නැත්තම් හට ගන්නෑ. ඉමස්මෙන් සති ඉදං හෝති, ඉමස්මෙන් අසති ඉදං නහෝති කියන එක. සිදුවෙනවා ලෝකෙට. උපාද තිතිබංග සිදුවෙන්නේ නැද්ද අහනවා. සිදුවෙනවා ලෝකයට. දෙයක් තියෙන කෙනාට සිදුවෙනවා. නැද අල්ලගෙන ඇලීම් ගැටීම් නම් ටිකක් අඩු කරගනි. මෝහය හේන්නම තියේ මුලාව. මොකද අවිද්‍යාව යෙදෙන හින්දා. ඉතින් තමන් මොන භාවනාව කළත් මම වඩන්නේ සතර සතිපට්ඨානෙ කිව්වටම මදි. සතර සතිපට්ඨානෙ දන්න දකින්න කෙනාටයි සතර සතිපට්ඨානෙ තියෙන්නේ. ඥානම් පස්සන් යථා භූතං. මොන වෙයිද ඥානම් පස්සන් යථා භූතං වෙන්න ඕන? චක්කුම් වික්කවේ ඥානම් පස්සන් යථා භූතං. රූපේ ඥානම් පස්සන් යථා භූතං. ඇස ගැන, රූපය ගැන. චක්කු විඥානේ ඥානම් පස්සන් යථා භූතං. චක්කු විඥානේ ගැන ඇත්ත ඇති හැටි දැනගන්න. චක්කු සම්පස්සේ ඥානම් පස්සන් යථා භූතං. චක්කු සම්පස්සජා වේදනා තම්පි ඥානම් පස්සන් යථා භූතං. යම් කිසි වේදනාවක් තියෙනවද ස්පර්ශයෙන් හටගන්න? සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වාති තම්පි ඥානම් පස්සන් යථා භූතං. ඒක ඇත්ත ඇති හැටි දන්න දකින කෙනෙක් වෙන්නේ. එයාට තමයි සම්මා දිට්ඨිය තියෙනවා කියන්නේ. දන්න දකින්න කෙනාටයි සම්මා දිට්ඨිය තියෙනවා කියන්නේ. සම්මා දිට්ඨිය තියෙන කෙනාට නම් මාර්ගයක් වඩන්න පුළුවන්. ආර්ය මාර්ගය. එයා සතර සතිපට්ඨානෙ වැඩුවොත් එයාට ආර්ය මාර්ගේ ඵල ලැබෙයි. එයාට අජ්ජත් රූපේ, බහිද්ද රූපේ, අජ්ජත් බහිද්ද රූපේ බලන්න පුළුවන් වෙයි. සමුදේවය එකට බලන්න පුළුවන් වෙයි. එතකොට නුවණක් එයි. අත්තිකායෝ තියා පනස්ස සති පච්චිපට්ඨිතා හෝති කියන එක. අත්තිකායෝතිවා පනස්ස. කයක් ඇත කියලා පනෝ ගත්තා කියලා එළඹ සිටි සිහියක් ඒ සතිපච්චිපට්ඨිතා හෝති. පනෝ ගත්තා නම් පනෝ ගන්නේ සමුදයක් එක්කමයි. සමුදේ නැත්තම් පනෝ ගනීද කියලා නුවණක් එයි. ඒකට සමුදේ වයතේයි. එදාට ඥානයක් පහළ වෙයි. යාවදේව ඥානමත්තාය. එළඹ සිටි සිහියක් හිටි. වතුරට විලක්ෂණිකවවත් උපද්දන එකක් නැහැ බල්ලෙක්. එළඹ සිටි සිහිය ඥානය. මතක් කරන්න ඕනේ නැහැ. එළඹ සිටි කියන්නේ ඒකයි. සිහිය යොදන්නවත් අවශ්‍ය නැහැ එළඹ සිටි නුවණ තියෙනකොට. ඔව්. ඒතර මනසට පිළිසරණ වෙන්නේ මොන වේ සතිය. හරි. මනසෙන් අපි රවට්ටන එකෙන් බේරෙන්න සතිය පිහිටන්න. ඔව් නබ ප්‍රාර්ථනා. සතියට පිළිසරණ වෙයි විමුක්තිය. එළඹ සිටි සිහිය ආපු දවසට විමුක්තිය. නේද? අත්තිකායතිය 56 පච්චුපටිඨා හෝති කියනකොට විමුක්තියක් නිදහස් වෙනවා. ආයි බලන්න ඕනේ නැහැ ඒකට. සතියට දැන් පිළිසරණක් තියෙනවා. ඈ විමුක්තියට පිළිසරණ තියෙන නිවන. ඒක නිවන් දකින්න තාක්කල් එන්න වඩන්න මාර්ගයක් තියෙනවා. ඈ ප්‍රශ්න තියෙනවද? ඕනනම් පොඩි කතාවේ විවේකයක් ඕනනම් නැගිටලා ගියාට කමන්නේ නැහැ. විනාඩි 5ක් විතර. විඥානයේ සමුදය. සමුදය හොයන්න හැම තිස්සෙම ඊට කලින් අපි මොකද්ද කරන්න ඕන? ඉතිරූපං ඉතිරූපස්ස සමුදය නේද? සමුදය හොයන්න කලින් රූපය මොකක්ද කියලා දැනගන්න ඕන. එහෙනම් විඥානයේ සමුදය හොයන්න කලින් විඥානේ මොකක්ද කියලා දැනගන්න ඕන. ඉති විඥාණං කියන එක ද විඥානේ කියන්නේ මොකක්ද කියලා දැනගත්තොත් තමයි සමුදය හොයාගන්න පුළුවන්. විඥානේ කියලා තවත් විඥානකෙ මොකක් හරි ගැන කල්පනා කරගෙන හොයලා හරියන්නේ නැහැ නේද? විඥානේ කියන්නේ මොකක්ද? දැනගැනීම දැනගන්න ගතිය නේද? විඥාන කෘත්‍යය තමයි දැනගන්න ගතිය, දැනගන්න ස්වභාවය නේද? දැන් විඥානේ අඳුරගත්තා නම් ඊළඟට විඥානේ සමුදය හොයාගන්න ඕන. වෙන කොට ඉන්න විදිහක් නැහැ. හැම එකේම සමුදය බලන්නනේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. මේ අනිච්ච සංඥාව දාන්න විඥානෙට. ඉති විඥාන සමුදයෝ කියලා බලන්න තියෙනවා. ඒතර ඉස්සෙල්ලා විඥානේ අඳුර ගන්න ඕන. විඥාණයෙන් කරන්නේ මොකද්ද කියලා අඳුර ගන්න ඕන හොඳට. ඈ? ඔව්. දැනුවත් කරනවා නේද විඥාණය? මොනවා ගැනද දැනුවත් කරන්නේ? දෙයක්. ඒ දෙයට තමයි අපි කියන්නේ නාම රූප කියලා. විඥානේ දැනගන්නේ නාම රූප ගැන. වෙනත් දැනගන්න දෙයක් නැහැ විඥාණයට. ධර්මයෙන් ගත්තොත්. හැබැයි අපි සාමාන්‍ය විඥාණයෙන් දැනගන්නවා ඇහැක් තියෙනවා කියලා දැනගන්නවා, රූපයක් තියෙනවා කියලා දැනගන්නවා, කනක් තියෙනවා, ශබ්දයක් අර සබ්බං කියපු ඔක්කොම තියෙනවා කියලා දැනගන්නේ විඥාණයෙන් නේද? ආයතන 12ම තියෙනවා කියලා දැනගන්නේ විඥාණයෙන්. හෑ ලෝකය ගැන දැනගන්නේ විඥානේ. ඒක ඔය දැනගන්න දේවල් වල ඇත්ත හොයාගෙන ගියොත් අන්තිමට පේනවා බුදුහාමුදුරුවෝ පෙන්නනවා විඥානෙන් දැනගන්නේ නාම රූපේ. නාම රූපේ නිසයි විඥානේ. විඥානේ නිසයි නාම රූපේ. නේද? නාම රූප පත්‍යා විඥාන, විඥාන පත්‍යා නාම රූපං කියලා ධර්මතාවයක් තියෙනවා. මේ දෙක අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් එකකට එකක් උදව් වෙන, උපකාරී වෙන ප්‍රත්‍ය. එකකට එකක් උදව් වෙලා තමයි මේ දෙන්න ඉන්නේ. බටමිටි දෙකක් එකට හේතු කළා වගේ. හැදෙනවා කියන එක නෙමෙයි. අන්‍යෝන්‍ය උපකාරයක් තියෙනවා. විඥාණයට ඉන්න බෑ නාම රූපේ නැතුව. නාම රූපෙට ඉන්න බෑ විඥාණේ නැතුව. පත්‍යා කියනකොට හැදෙන්න උපකාරකුත් තියෙනවා, පත්‍යවීමකුත් තියෙනවා. කොහොමද ඒක වෙන්නේ නේද? මේ දෙපැත්තම තියෙනවා. ඒ කියන්නේ විඥානේ හින්දා නාම රූපෙත් සකස් වෙනවා, නාම රූපෙ හින්දා විඥානේත් සකස් වෙනවා. නිරෝධ සූත්‍රය. තියනවාද ඒක? නිදාන මහා නිදාන සූත්‍රය. එතකොට මේ දැන් ඕක දැන් මෙහෙම උපමාවක් ගන්නකෝ. නාම රූපේ දැන් ඉස්සෙල්ලා ඕක මොකද්ද කියලා නිකන් අදහසක් ගන්න ඕනනේ නේද? විඥානේ කියන්නේ මොකද්ද? නාම රූපේ කියන්නේ මොකද්ද කියලා විඥානේ කියන්නේ මොකද්ද? දැනගන්න ගතිය. දැනගන්නේ මොකක් ගැනද? නාම රූපේ ගැන. එහෙම වෙන්න ඕනේ නේද? එතකොට නාම රූපය කියන්නේ විඥාණය මත පිළිබිඹුවක් වගේ. විඥාණය තුල ඇතිවෙන පිළිබිඹුවක් තමයි නාම රූපය කියන්නේ. ඔව්. කණ්ණාඩියේ ඇතිවෙන ප්‍රතිබිම්බය වගේ. දැන් කණ්ණාඩියේ පිළිබිඹුවක් නේ ප්‍රතිබිම්බය කියන්නේ. නේද? දැන් කණ්ණාඩියේ ප්‍රතිබිම්බය ඇති වෙන්නේ කොහොමද? කණ්ණාඩියේ ප්‍රතිබිම්බෙයි වෙන් කරන්න පුළුවන්ද? ඈ ප්‍රතිබිම්බෙ වෙන් කළොත් එහෙම ඉතුරු වෙන එකට කණ්ණාඩිය කියන්න පුළුවන්ද? ප්‍රතිබිම්බයක් නැති දවසට කණ්ණාඩිය තියෙයිද? තියෙන්න බෑනේ. අන්න ඒ වගේ දෙයක් දැන් කණ්ණාඩියේ විඥානේ නම් පිළිබිඹුව නාම රූපේ නම් අපි මේ බිත්තියට මේ කනුවට බිත්තියට අපි කණ්ණාඩිය කියන්නේ නෑනේ. ඔය කණ්ණාඩියක් කරන්න බෑයිද? පුළුවන්. කොහමද? ප්‍රතිබිම්බ හැදෙන විදිහට හදන්න ඕන නේද? ඒක ප්‍රතිබිම්බ සකස් වුණොත් එදාට කියන්නේ බිත්තිය නෙමෙයි කනුව නෙමෙයි. එදාට කියන්නේ කණ්ණාඩියයි. ප්‍රතිබිම්බ හැදෙන හින්දා පිළිමිබු ඇති වෙන හින්දා. ඒකට නිකම්ම බිත්තිය කණ්ණාඩියක් වෙන්නේ පිළිඹු හැදෙන හින්දා. හරි. එතකොට කණ්ණාඩිය උපදින්නේ ප්‍රතිබිම්බ තියෙනකන් නේද? ප්‍රතිබිම්බ උපදින්නේ කණ්ණාඩිය තියෙනකන්. කණ්ණාඩිය උපදින්නේ ප්‍රතිබිම්බ තියෙනවා නම් ප්‍රතිබිම්බ නැත්නම් අපි මේකට කණ්ණාඩිය කියන්නේ නැහැ. කණ්ණාඩියක් උපදින්නේ ප්‍රතිබිම්බ තියනවා නම් විතරයි නේද? ප්‍රතිබිම්බ නිසා නේද කණ්ණාඩිය කියලා කියන්නේ? ප්‍රතිබිම්බ නිසානේ කණ්ණාඩිය කියන්නේ. නේද? ප්‍රතිබිම්බ මොකක් නිසාද? කණ්ණාඩිය නිසා. තේරුණා? නෝ ඒ දෙක වෙන් කරන්න බෑ. එකකට එකක් උදව් වෙලා. කණ්ණාඩිය උපදින්න ප්‍රතිබිම්බ උදව් වෙලා. ප්‍රතිබිම්බ තියෙන හින්දානේ කණ්ණාඩිය කියලා කිව්වේ. ප්‍රතිබිම්බ උපදින්න කණ්ණාඩිය උදව් වෙලා. හරිද? ඒක තමයි අඤ්ඤමඤ්ඤප්‍රත්‍ය කියන්නේ. එකකට එකක් උපකාරී වෙනවා. බටමිටි දෙකක් එකට හේතු කළා වගේ. එතකොට තමයි දෙන්නටම කෙලින් ඉන්න පුළුවන්. එකක් නැත්තා අනිත් එකට තියෙන්න බෑ. වැටෙනවා. තර විඥාන නාම රූප විඥාන කියන එක තේරුම් ගන්න ලේසි. විඥානය කණ්ණාඩිය, කණ්ණාඩියේ පිළිමිබුව තමයි නාම රූපේ. හරි. තර විඥාන කණ්ණාඩිය මත එන පිළිමිබු තමයි නාම රූප. දැන් ওই දෙක වෙන් කරන්න පුළුවන්ද? වෙන් කළොත් වෙන් කරන්නේ මෝඩකම තමයි, අවිද්‍යාව තමයි, ඇත්ත ඇටියට නොදන්නකම තමයි. නේද? කණ්ණාඩියෙන් ප්‍රතිබිම්බ වෙන් කරන්නේ දෙපැත්තක ගිහින් තියන්නේ මෝඩකමට. ඒක කරන්න බැරි දෙයක්මයි ඔය කරලා තියෙන්නේ. නේද? අවිද්‍යාවෙන්මයි ඒක කළා නම් කරන්නේ. ඔව්. අතර විඥානයේ ඇතුලේ පිළිමිබුවක් විතරයි නාම රූපී. මම ඔතනින් ওই ටික වෙන් කරලා අපි එළියෙන් ගිහින් තියලා ලෝකයක් හදනවා. විඥානේ පිළිබිඹුවක් නාම රූපේ කියන එක අමතක කරලා නැහැ නෑ ওই විඥාණයෙන් දැනගත්තේ අර එළියේ තියෙන ඒවනි. අර වතුරට එදෙන බල්ලා කරන්නේ ඕක නේද? විඥානයේ ඇති වෙන පිළිබිඹුව ගිහිල්ලා එළියෙන් තියෙනවා. නේද? ඕගල්ලා ඉන්නේ වතුරේ කියලා විශ්වාස කරනවා. ඕක තමයි රූපයේ හට ගැනීම. රූප උපද්දන්නේ නාම රූපය කියන එක විඥානයේ පිළිබිඹුවක් කියලා නොදන්න තාක්කල්. අවිද්‍යාවෙන් තමයි ඒක කරන්නේ. එතකොට නාම රූප මතයි සලායතන. නාම රූප පත්‍යා සලායතන. ප්‍රතිබිම්බෙ දිහා බලලා දෙපැත්තකට බෙදීමමයි සලායතන කියන්නේ. අජ්ජත් බහිද්ද. මේ විඥානය තුල පිළිබිඹුවක් කියන නුවණ නැහැ. මේ විඥාන නාම රූප ක්‍රියාකාරීත්වයක් කියන නුවණ නැහැ. මෙහි ඇහැ තියෙනවා, අරහි රූප තියෙනවා. මෙහි කන තියෙනවා, අරහි ශබ්ද තියෙනවා. නේ? අර සලායතන ටික හදනවා, සබ්බං. සලායතන, අජ්ජත් බහිද්ද ආයතන ටික හදනවා. ඇහත් උපදින රූපත්. දැන් සලායතන තියෙනවා. සලායතන සමුදේ යෙදුණා. සලායතන සමුදේ දැන් නාම රූප බත අවිද්‍යාව. සලායතන හැදුන ගමන් ඉතින් සලායතන තියාගෙන ස්පර්ශ නවත්තන්න බෑ. සලායතන පච්චා පස්සු. පස්සේ තියාගෙන වේදනාව නවත්තන්න බෑ. පස්ස පච්චා වේදනා. වේදනාව තියාගෙන තණ්හාව නවත්තන්න බෑ. වේදනා පච්චා තණ්හා. අපි නවත්තන්න හදන්නේ වේදනාව තියාගෙන තණ්හාව. අපි නවත්තන්නයි කරන්නේ. රහතන් වහන්සේත් එහෙමයි කියන්න හදනවා. රහතන් වහන්සේට වේදනාව තිබුණා, තණ්හාව නෑ කියන්න හදනවා. මන් දන්නේ කොහෙන් ඉගෙන ගත්ත ධර්මයක්ද කියලා. අත්තංගමයේ පේන්නේ සමුදය දැක්කහන්. දැන් සමුදය නැත්තම් සමුදය තියෙන තාක්කල් තමයි ඵලය. සමුදේ නැත්තම් දැන් ප්‍රතිබිම්බ නැත්තම් කණ්ණාඩිය තියෙනවද? කණ්ණාඩිය කියන එකට අර්ථයක් තියෙනවද? ප්‍රතිබිම්බ නැත්තම් උපදින්න බෑ. නිරෝධයි. කණ්ණාඩිය උපදින්නේ ප්‍රතිබිම්බ තියෙන තාක්ක. ප්‍රතිබිම්බ නැත්තම් නිරෝධයි තමයි කියන්න තියෙන්නේ නේ. හටගන්නේ සමුදේ නැත්තම් ඵලේ නැහැ. සමුදේ අඳුර ගන්න ඕන. අවෙන් ලෝකයට අයිති විඥානේ හටගන්නේ කොහමද? ඇහැයි රූපේ නිසා චක්කු විඥාන. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. තින්නම් සංගති පස්සු. නේ මදුපින්ඩික සූත්‍රය. මදුපින්ඩික සූත්‍රයේ ඊළඟ කොටස මොකද්ද? චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති. ඇති කල්හි රූපය, ඇති කල්හි චක්කු විඥානේ, ඇති කල්හි. පස්ස පඤ්ඤාත්තියා පඤ්ඤාපෙස්සති इति. පස්සේ කියලා ප්‍රඥාත්තියක් පනෝ ගන්නවා ය කියන කරුණක් තානමේතං විජ්ජති. විද්‍යමාන වෙනවා. පස්ස පඤ්ඤාත්තියා පඤ්ඤාපෙස්සති इति තානමේතං විජ්ජති. කොයි වෙලාවේද? ඇසැති කල්හි රූප, ඇති කල්හි චක්කු විඥානේ, ඇති කල්හි. චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති. මේවා නැති කල්ලි පස්ස පඤ්ඤාත්තියා පඤ්ඤාපෙස්සති इति කියන කරුණ නේතේටානං විජ්ජති. විද්‍යමාන වෙන්නේ නැහැ, දකින්න බෑ. නේතේටානං විජ්ජති. චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති. අස නැති කල්ලි රූප නැති කල්ලි චක්කු විඥානේ නැති කල්ලි පස්ස පඤ්ඤාත්තියා පනෝ ගන්නවාය කියන කරුණක් විද්‍යමාන වෙන්නේ නැහැ. පස්සපඤ්ඤාත්තියා පඤ්ඤාපෙස්සති इति නේතේටානං විජ්ජති. මදුපින්ඩික සූත්‍රයව තියෙන්නේ. එහෙනම් ස්පර්ශය ඇති වෙන්නේ ඒවා තියෙනකොට. විඥානය ඇති වෙන්නේ ඇහැ ඇති කල්ලි රූප ඇති කල්ලි. එතනියොත් සමදේ හොයා ගන්න පුළුවන් විඥානෙට. ඇසයි රූපයි නිසයි විඥාන. චක්කුඤ්ජ පටිච්ච රූපේච උපජ්ජති චක්කුඤ්ජ උපදීනවා. ඇසයි රූපයි ප්‍රත්‍ය වෙලා තමයි විඥානේ උපදින්නේ. ඇසයි රූපේ ප්‍රත්‍ය වෙලා විඥානේ උපදින්නේ. ඇසයි රූපේ නැත්තම් විඥානයක් උපදින්න විදිහක් නැහැ. ඇසයි රූපයි නැත්තම් විඥානයක් උපදින්න විදිහක් නැහැ. හා? චක්කු විඥානේ උපදින්න බෑ. කනයි ශබ්දයි නැත්තම් සෝත විඥානේ උපදින්න බෑ. විඥාන හයටම ඔහොම කියත හැකිනේ නේද? එතකොට විඥාන හය උපදින්නේ අජ්ජප්ප බහිද්ද ආයතන නිසා නේද? අජ්ජප්ප බහිද්ද ආයතන නිසා. ඒ කියන්නේ අර සබ්බං කියපු ටික. සබ්බං කියපු එක ප්‍රත්‍යයෙන් තමයි විඥානං කියලා කියන්න පුළුවන් නේද? ආයතන නිසයි විඥානේ. දැන් නිකන් ආපහු එනවා වගේ නේද? නෑ දැන්. දැන් වෙනස් වෙලා. ආයතන නිසයි විඥානේ. හරි? මුලින් කතා කළේ විඥාන නිසා නාම රූපේ, නාම රූප නිසා සලායතන කියලා. දැන් කතා කරනවා සලායතන නිසා විඥානය කියලා. ඇහැයි රූපේ නිසා චක්කු විඥානය. කනයි සද්දේ නිසා සෝත විඥානය. බුදුහාමුදුරන්ට වැරදිලාද අපිට වැරදිලාද? දෙකම ධර්මයේ තියෙන්නේ නේද? ඇහැයි රූපයි නිසා චක්කු විඥානය. එතකොට ඇහැයි රූපයි නිසා චක්කු. එතන තමයි මේ මදුපිණ්ඩික සූත්‍රයේ තේරුම් ගන්න ඕන. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති. ඔය පෙන්වන්නේ ප්‍රපංච ඇති වෙන හැටි. ඊළඟට කියනවා ඇහැ ඇති කල්ලි රූප ඇති කල්ලි චක්කු විඥානේ ඇති කල්ලි පස්ස පඤ්ඤත්තියා පඤ්ඤා පෙස්සදීති ඨානමේතං විඤ්ඤති. මේ જાති මේ තුන් දෙනා ඇති කල්ලි පස්ස පඤ්ඤත්තිය පනවනවා කියන එකක් විද්‍යමාන වෙනවා. ඨානමේතං විඤ්ඤති. පස්ස පඤ්ඤත්තියා සති වේදනා පඤ්ඤත්තින් පඤ්ඤා පෙස්සදීති ඨානමේතං විඤ්ඤති. පස්ස පඤ්ඤත්තිය තියෙනකොට වේදනා පඤ්ඤත්තිය පනවනවා කියන කරුණක් විද්‍යමාන වෙනවා. එතනම තේරෙනවා මේ පඤ්ඤත්තිය නැත්තම් අනිත් එක විද්‍යමාන වෙන්න බැහැයි කියලා. ඒකත් ඒ සූත්‍රෙම තියෙනවා නේද? ඇහැ නැති කල්ලි රූප නැති කල්ලි චක්කු විඥානය නැති කල්ලි පස්සයක් පනවන්න එකක් දකින්න බෑ. පස්සේ පැනෙන්නේ නැත්තම් වේදනාව පනවන එකක් දකින්න බෑ. එහෙම එහෙම ප්‍රපංච දක්වා යනවා නේද? එහෙනම් මේ ඇති කල්හි කියන එකයි නැති කල්හි කියන එකයි මොකද්ද? ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති. එතන තමයි පටිච්ච සමුප්පාදේ තියෙන්නේ. ඒකට ඔය ප්‍රශ්න ලියෙන්නේ පටිච්ච සමුප්පාදේ දැක්කොත්. හේතු ඇති කල්ලි ඵලය. සමුදය ඇති කල්ලි ඵලය. හා? ඒක ඕනම එකක ඇත්ත හොයාගන්න නම් සමුදය හොයාගන්න වෙනවා. එතකොට ඇහැයි රූපයි ප්‍රත්‍ය වෙලාමයි විඥානි. එක පැත්තකින්. හැබැයි අපි ඇහි ඇත්ත බැලුවොත් දැන් ඇහැ සති කියන්නේ මොකද්ද? ඇහැ අසති කියන්නේ මොකද්ද? රූපේ සති කියන්නේ මොකද්ද? රූපේ අසති කියන්නේ මොකද්ද කියලා බලන්න නම් ඇහැ ගැන රූපේ ගැන වෙනම හොයන්න වෙනවා. කොහොමද හොයන්නේ? ආයේකේ සමුදේ බලන්න වෙනවා. ඇහි සමුදේ මොකද්ද? රූපේ සමුදේ මොකද්ද? නේද? දැන් රූපේ සමුදේ නම් ඔයගොල්ලෝ ඉස්සෙල්ලා කතා කළා. දැන් ඇහෙන් දකින රූප එළියේ තියෙනවා. තියෙන්නේ මොකක්ින්දද? අවිද්‍යාව නිසා අන සමුදේ. ත්‍රිලිය රූප තියෙන තාක්කල් තියෙන්නේ අවිද්‍යාව නිසා. දැන් ඔය වතුරේ බල්ලා ඉන්නේ අවිද්‍යාව නිසා. වතුරට ඉදෙන බල්ලට බාහිර බල්ලා ඉන්නේ අවිද්‍යාව නිසා. එහෙනම් අපිත් ඇහෙන් දැකලා මොනවා හරි එළිය පැනෙවුවා නම් අවිද්‍යාව නිසා. නේද? ඒකට ඇහැට අරමුණු වෙන රූප එළියේ තියෙනවා නම් තියෙන්නේ අවිද්‍යාව මත. සමුදය අවිද්‍යාව වෙලා. නේද? අවිද්‍යාව යෙදුන් නැත්නම් එළිය රූප තියෙයිද එකක්වත්? නෑ. සබ්බන්තන් නිරෝධ ධම්ම. එළිය රූප එකක්වත් නැත්නම් ඇහැ මොකටද? මොනවද දකින්නද? ඇහැ උපදින්න හේතු නෑ දැන්. දකින්න රූප නැත්නම් අපිට දකින්න ඕන කමක් නැත්නම් දැන් ඇහැක් ඕන වෙයිද? එහෙනම් එළිය රූප තියෙනකන් ඕවට තණ්හා කරනකන් තමයි අපිට ඇහැක් ඕන වෙන්නේ. දැන් එළිය රූපය ඇත්ත දැක්ක දවසට මේ අවිද්‍යාව සමුදෙන්න ඕක පනවලා තියෙන්නේ නේද? එදාට ඇහැක් උපදින්න ඕන වෙයිද? නෑ. ඇහැක් උපදින්න හේතු ඕනකමත් නෑ, තණ්හාවක් නෑ. අර අනික්ප්‍රත්‍ය. හා තණ්හාව නැත්තම් ඕක උපදින්න කර්ම හැදෙන්නෙත් නෑ. හා එතකොට ඕකට ආහාර හොයන්නෙත් නෑ. ඒ තුන් දෙනාම නැති වෙන්නේ ආහාර කර්ම තණ්හා නැති වෙන්නේ අවිද්‍යාව නැති වුණා. මෝඩකමට නෑ ඇහැ උපද්ද. නේද? දකින්න දෙයක්වත් නැත්නම් ඇහැක් උපදින්නේ මොකටද? මතක ඇහි සමුදේ යෙදෙන්නේ නැහැ. ඇහැක් උපදින්න හේතු යෙදෙන්නේ නැහැ. ඇහි සමුදේ යෙදුන් නැත්නම් ඉතින් ඇහත් අසති තමයි. චක්කුස්මෙන් අසති. රූපේ අසති. ඇහි රූපයි පිහිටියේ නැත්නම් දැන් විඥානෙ උපදීද? නැහැ. දැන් විඥානෙ සමුදේ නැහැ දැන්. ඔව්. දැන් විඥානේ සමුදේ නැහැ කියන්නේ විඥානෙට දැర్శණය කරන්න දැන් ඇහැක්වත් රූපවත් නැහැ. හරි? අනිදස්සන. ඇහැක් රූප තියෙනකන් තමයි දැන් විඥානෙට දැర్శණය කරන්න දෙයක් තියෙන්නේ. තියෙනවා කියලා කියන්න. නේද? දැන් චක්කු විඥාණයෙන් කියන්නේ ඇහැ තියෙනවා, රූප තියෙනවා කියලානේ. සෝත විඥාණයෙන් කියන්නේ කන තියෙනවා, ශබ්ද තියෙනවා කියලා. එහෙම තියෙනවා කියන දෙයක් පිටියේ නැත්තම් එතකොට ඒකට අදාළ විඥානයක් හටගන්න විදිහක් නැහැ. එතකොට කියන්න වෙන්නේ අනිදස්සන. දැනුවත් කරන්න දෙයක් නැහැ. දැනුවත් කරන්න දෙයක් නැත්තම් දැන් දැනුවත් කිරීම කියන එක උපදින්න. විඥානය කියන්නේ දැනුවත් කරන ගතියනේ. දැනුවත් කරන්න දැන් ඔක්කොම දන්නා, තව දැනුවත් කරන්න දෙයක් නැහැ. එහෙනම්මයි ධර්මය ඇහෙන්නේ නැත්තේ. දන්නවා 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 සීරම දන්නවා. තව දැනගන්න දෙයක් නැහැ. ඔය දන්න ටික අවිද්‍යාවෙන් දැනගත්තු ඒවානේ නේ දැනුමක්. ඒ දැනුම අයින් කර මන් දන්නේ නැහැ කියන දවසට ආවම ඔන්න දකි. දහම දකි. පටිච්ච සමුප්පාදේ. සම්බන්තන් නිරෝධ ධම්මං කියන එක දකිනකොට ඔය පාඩම් කරපු ඔක්කොම වැඩක් නැහැ නේ. බොරු ගොඩක් නේ. මේක දැනගන්න පාඩම් කරන්න ඕන. මම පාඩම් කරපු ටික අයින් කරන්න දැනගන්න ඕන. ඔය බොරු ගොඩක් මේ වචන ගොඩක් එකතු කරගෙන තියෙනවා. සමුදයෙන් උපද්දපු ලෝකයක්. ඒක තමයි මේ දර්ශනය දැකීම තුල තමයි ඒවා කඩාවැටෙන්නේ. සමුදේ නිසායි ඵලය. සමුදේ නැත්තම් ඵලයක් නැහැ. ඉමස්මෙන් සති ඉදං හෝති, ඉමස්මෙන් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. එතකොට ඕක ඇහැටත් පොදුයි, චක්කු විඥාණයටත් පොදුයි, ඕන විඥානයකටත් ওই ධර්මතාවය පොදුයි. ඒතර විඥානෙත් අපි සමුදේ දකින්න ඕන. සමුදේ දැක්ක දවසට නිරෝධය ගැන අදහසක් එනවා. දැනුවත් කරන්න දේවල් තියෙනකන් විතරනේ දැනුවත් කරන්න. දැනුවත් කරන දේක් නැති වුණ දවසට එයාට කරන්න වැඩක් නැති වෙනවා. එතන ඉතින් අනිදස්සණන් කියලා තමයි කියන්නේ නේද? ඔව්. ඒ නාම රූප නැති වෙනවා දැන් විඥාණයට දර්ශනය කරන්න. නාම රූප දර්ශනය කරන්න පුළුවන් නාම රූපේ මුලාව මත. දැන් නාම රූපේ තියෙන්නේ නාම ධර්ම වලින් කියන රූපයක් විතරයි. නාම රූපේ තියෙන්නේ සිතිවිලි වලින් කියන රූපයක්. ඒ කියන්නේ වේදනා සංඥා චේතනා කියන ඒවා නාමනේ. ඒවයින් රූපයක් ගැන කියනවා. නේද? රූපයක් මවලා රූපයක් මවාගෙන ඒ රූපය ගැන කියනවා. දැන් අපි ඒ රූපේ ඇත්ත කිරීම තුල තමයි ආයතන පිහිටන්නේ. ආ එළියේ තියෙනවනේ රූපයක්. ඒ රූපේ බලන්න ඕන නැහැ හැක් උපද්දනවා. ඇහැයි රූපේ උපද්දන්නේ. දැන් මෙතන ඇත්ත දැක්කොත් නාම රූපේ ඇත්ත දැක්කොත් නාමයි රූපයි කියන ಜಾති දෙකක් පිහිටන්නේ. නාම රූපේ ඇත්ත දැක්කොත් නාමයි රූපයි කියලා ಜಾති දෙකක් පිහිටන්නේ. ඒ නාම රූප කියලා කතාවකුත් නැති වෙනවා. නාම රූප කපා හරිනවා. අශේෂං උපරුජ්ජති. එත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. ශේෂයක් නැතිවම කපා හැරෙනවා නාම රූප කියන જાතිය. නාම කියන එකයි රූපේ කියන එකයි ඉතුරුවක් නැතුව උපරෝධනය කරන අය ඒවට හටගන්න දෙන්නේ නැහැ. එත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. වලක්වන ඒවා ඒවා එයාට තේරුමක් නැහැ. නෑ නාමය ගැනවත් රූපය ගැනවත් කතා කරන්න ඒවා උපදින්නේ කතා හැරෙනවා. දැන් රූපය කියන්නේ සංකල්පයක් කියලා පේනවා නේද? ඒ රූපේ කතා හැරෙනවා. නාමය කියන්නේ සංකල්පයක්. හේගත් කතා හැරෙනවා. එත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. කවදටද විඥාන අනිදස්සණං උන දවසට? විඥාන අනිදස්සණං උන දවසට නාම රූප කතාවක් නැහැ. සතර මහා ධාතු කතාවකුත් නැහැ. එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති. ඒව පිහිටන්නේ ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ සතර මහා ධාතුව කියලා දෙයක්. දැන් රූප කතා හැරියට පස්සේ සතර මහා ධාතුවක් උපදීද? හට ගන්න විදිහක් නැහැ. සතර මහා ධාතුව කියන එකට තේරුමක් නැති වෙනවා. උපදින්නේ රූප තියනකන් මේ සතර මහා ධාතුව වෙන කතා කරන්නේ. රූපේ කතා හැරියට පස්සේ සතර මහා ධාතුවක් නැහැ. හරි. රූප නැති වුණ දවසට නාම වලටත් ඉතින් වැඩක් නැති වෙයි නේද? රූපයක් ගැන මෙච්චර කල් කේලම් කිව්වේ නේද? රූප ටික නැති වුණ දවසට මොනවා ගැන කියන්නද? ඒකත් කතා හරිනවා. එත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. එදාට සතදු දිගපළල මහත සියුම් ඒ කතා නැති වෙනවා. අනිදස්සන වුණ දවසට ඔය එකක්වත් නෑ. විඥාන අනිදස්සන අනන්තං සබ්බතෝ පබන් තමයි ඉදාට කියන්න තියෙන්නේ. දර්ශනය කරන්න දේවල් තියෙන හින්දා තමයි අපිට ඔය ප්‍රභාස්වරේ නැති වෙලා තියෙන්නේ. මේ කෙලස් මත මේව පෙන්වන්නේ නේද? සිත කියන එක ප්‍රභාස්වර දෙයක්. ඔය ආගන්තුකෙන් ආපු උපකිලේස හින්දා තමයි මේ කිලුට වෙලා තියෙන්නේ. කෙලස් ටික තමයි ඔය සබ්බං කියලා කියන්නේ. බාහිර රූප අජ්ජත් රූප. බාහිර ආයතන අජ්ජත් ආයතන. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පදා. එතකොට උත්ත මට ඒ පේළිය මතක නැහැ. අනුන් තූලං සුභා සුභං කියන ඒවත් නැති වෙනවා. අනුන් කියන්නේ සියුම් ගතිය. තූලං කියන්නේ මහත ගතිය. සියුම් ගතිය මහත ගතිය, ඊළඟට සුභ ගතිය, අසුභ ගතිය තවත් එකක් තියෙනවා. අනන්තූලං සුභ සුභං එත්ත. ඒකේ තවත් ඒ වගේ දෙකක් කියනවා. ඒවත් පිහිටන්නේ එත්ත නාමංච රූපංච අසේසං ප්‍රුජ්ජති. එතන තමයි මේ නාම රූප ඉතුරුක් නැතුව කපා හැරුණ උපරෝධනය කර වළක්වලා ඒවා. නාම කියලා දෙයකොයි රූප කියලා දෙයකොයි කියලා දෙයක්වත් එතන යෙදෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ඒවා ඉවරයි. එතන එත්ත ආපෝච පටවි තේජෝ වායෝ නගත. එතන තමයි මේ පටවි ආපෝ තේජෝ වායෝ නොපිහිටන්නේ. ප්‍රතිෂ්ඨාවක් ලබන්න විදිහක් නැහැ දැන්. එතකොට අන්න එහෙම දෙයක් තමයි මේ නිරෝධය කියන එක. එතකොට පච්චා නිරෝධා කියන දෙකේ ඔන්නඔහම වෙනසක් තියෙනවා. එතකොට තේරුම් ගන්න ඕන, හට ගන්නව නම් පච්චයා සමුදයක් තුලමයි හටගන්නේ. නිරෝධා කියන්නේ හටගන්නේ නැහැ. ඇයි? සමුදය සකස් වෙන්නේ නැහැ, සමුදයක් යෙදෙන්නේ නැහැ. එතකොට හටගෙන නැති වුණා කිව්වොත් සමුදය යෙදිලා හටගන්න නේ. හටගත්තා කියනකොටම අවිද්‍යාව යෙදිලා. ඒක ක්ෂණිකව වුණත් මතක තියාගන්න. එක චිත්තක්ෂණයක වුණත් හටගත්තා නම් එතන සමුදය යෙදෙන්න ඕන. සමුදය නැත්තම් හටගන්න විදියක් නැහැ. එහෙනම් ඇති වෙලා නැති වෙන්න නම් ලෝකෙට අහුවෙන්නම වෙනවා. සමුදේ යෙදිලාමයි ඇති වෙලා තියෙන්නේ. අන්න ඒ නුවණ ඇති කරගන්න. සමුදේ යෙදිලාමයි හටගත්තේ. එතකොට හටගෙන නැතිවීමක් ද බලන්න තියෙන්නේ. සමුදේ තියෙනකොට හටගන්නවා. සමුදේ යෙදෙන්නේ නැත්නම් හටගන්නේ නැහැ. නිරෝධයි. කියනන්නේ ධර්මතාවය. ওই දෙකේ වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි අඳුර ගන්න ඕන. අපි අඳුරගෙන නැත්තෙත් ওই වෙනස. හරි? ওই වෙනස දැක්ක දවසට ওই පටිච්ච සමුප්පාදේ කියන්නේ මොකද්ද කියලා තේරුම් යයි. ඒකට පටිච්ච සමුප්පාදේ ගැන අවබෝධය තමයි චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය වෙන්නේ. මේ හේතු තියෙනකොට මේ ඵලය, සමුදේ යෙදෙනකොට ඵලය. එතකොට සමුදේ යෙදෙනකොට සකස් වෙන්නේ ලෝකය. දුක. නැත්නම් විදිහට කියව පංච උපාදානස්කන්ධ ටික තමයි සකස් වෙන්නේ. සමුදේ යෙදෙන තාක් කල්. පංච උපාදානස්කන්ධ කියන්නේ රූප වෙන්න පුළුවන්, වේදනා වෙන්න පුළුවන්, සංඥා වෙන්න පුළුවන්, සංකාර වෙන්න පුළුවන්, විඥාන වෙන්න පුළුවන්. ඔය පහ තමයි සකස් වෙන්නේ. ඒ සකස් වෙන්න හේතු යෙදෙන නිසායි ඒව සකස් වෙන්නේ. හේතු යෙදුන් නැත්නම් ඒව හටගන්න විදිහක් නැහැ. ඒ හට නොගැනීමමයි නිරෝධ කියන්නේ. උපදින්නේ නැති ගති. ඇතිලා නැති වෙන ගතියට නිරෝධ කියන්නේ නැහැ. පැහැදිලිද? ඔව්. තෙලුයි තිරයි නිසා දැල්ල හට ගන්නවා. දැල්ල නිසා ආලෝකේ හට ගන්නවා. ආලෝකේ හටගත්තා. මොනවා හින්දද? ඈ? එතන ඇතිවීම නෙමෙයි ඒ හට ගැනීම. ඔව්, ඒ හට ගැනීම. ලෝකේ හටගත්තු හැටි. නැති වුණාද? ඒ තෙල් බිඳුව ඉවර කියන්නේ තෙල් බිඳුවට අදාළ දැල්ලක් දැන් තියෙනවද නැද්ද? තෙල් බිඳුවයි තිරයි නිසා දැල්ලක් තියනවද නැද්ද? තියනවා. ඒ දැල්ල නිසා ආලෝකයක් තියනවද නැද්ද? තියනවා. හරි. තෙල් තිබුණ නැත්තම් තෙල් බිඳුව ඉවර වුණ කතාවක් නෙමෙයි. තෙල් තිබුණොත් දැල්ල තියනවා. තෙල් තිබුණ නැත්තම් දැල්ල නැති වුණාද හටගත්තේ නැද්ද? පානකුත් තියෙනවා, තෙලුත් තියෙනවා, තෙල් දාලා නැහැ. ඈ? දැන් තෙල් නැත්තම් පහණි. දැල්ල උපදින්නේ නැහැ කියන්න නේද අපිට තියෙන්නේ. තෙල් තිබුණා නම් tire තිබුණා නම් දැල්ල තියෙනවා. නේද? අනෝකයි ධර්මතාවය. අර තියෙන දැල්ල නැති වුණ කතාවක් නෙවෙයි. හේතු යෙදෙනවා නම් ඵලය තියෙනවා. හේතු යෙදුන් නැත්තම් දැන් දැල්ලක් හැදෙන්නේ නැති එක මිසක් අර දැල්ල නැති වුණ කතාවක් නෙවෙයි මේ. අපිට හිතෙන්නේ අර දැල්ල නැති වුණා කියලා. තව තෙල් ටිකකුයි ඉතිරිපත් වුණා නම් දැන් අර දැල්ල නැති වුණාද? මම ඒ කතාව මතක නෑ ඒතකොට. නේද? ඒ දැල්ලක් තියෙන තව දැල්ලකුත් තියෙන. ඇයි අපි ඵලයේ විතරයි අල්ලගන්නේ? සමුදේ පැත්ත මතක කරනවා. දැල්ල තියනවද නැද්ද කියන කතාව විතරයි අපි අල්ලගන්නේ. සමුදේ අමතක කරලා. දැන් අපට ගන්නවනේ දැල්ල ගැන කතා කරන්න පුළුවන් තෙල් ඉතිරෙයි එකමයි. තෙල් ඉතිරෙයි යෙදුනොත් දැල්ල තියෙනවා. තෙල් ඉතිරෙයි යෙදුන් නැත්තම් දැල්ල නැද්ද? දැල්ල උපදින්නේ නැද්ද? උපදින්නේ. තේරෙනවද මේ ධර්මතාවය? ඔකේ ලොකු වෙනසක් තියෙනවා. හරි. ඒ හටගෙන නැති වුණා කියන එකේ ඕක නැහැ. ඉපදුනේ හේතු නිසායි. හේතු නැත්තම් උපදින්නේ නැහැ. එතනයි පටිච්ච සමුප්පාදේ තියෙන්නේ. අර හටගෙන නැති වුණ එකේ තියෙන්නේ ලෝකය ආදන්න දෙයි. ආ දැල්ලක් තිබුණා ඕක නිවිලා ගියා. නේද? දැන් ඊට වඩා නුවණින් දකිනගෙන ආදන්නා දැල්ල තිබුණේ හේතු යෙදෙන හින්දා. හේතු යෙදෙන්නේ නැති හින්දා දැල්ල කියලා කතාවක් නැහැ. එහෙම නැත්නම් තමයි අර ප්‍රශ්න අහන්නේ දැල්ල කොහෙද දන්නේ ගියේ. ඈ නේද? කොහේ ඉඳලාද දන්නේ නැහැ ඔය දැල්ල ආවේ. අහන්න පුළුවන්නේ නේ. දැල්ල නැති වුණා කිව්වහන් කොහේ හරි ගිහිල්ලා ඇති. නං ගිහින් හොයා ගන්න පුළුවන්. ඈ එහෙම කියන හින්දා තමයි අපි ගිහින් උපදින්නේ. මෙතන නැති ඉරකට තව තැනක උපදිනවා ගිහින්. ඇයි දැන් දැල්ල කියලා දෙයක් පනෝගෙන දැල්ල කියලා දෙයක් පනෝගෙන. ඒ හේතු ගැන කතාවක් නැහැ නේ. දැන් දැල්ල කියලා වෙනම දෙයක් තියෙනවා. ආ එයා ඉන්නවද නැද්ද කියලා කතා කරන්න පුළුවන්. ඒ ඉන්නවද නැද්ද කියන එක තමයි ඇත නැත කියන මත දෙක, දෘෂ්ටි දෙක. ඇයි ඇත නැත දෙකට අහුවෙන්නේ? දැල්ලක් තියෙනවද දැල්ලක් නැද්ද කියන එකට අහුවෙන්නේ. මේවයි සමුදය ගැන නෙමෙයි කතා කරන්නේ. මේ සමුදේ දෙනකම් දැල්ල තියනවා කිව්වා නම් ඕක ඇත්තද නැත්තද කතාවක් එතෙන්ට අදාළ නැහැ. යෙදෙන්නේ නැහැ. තේරෙනවද? ඒ පටිච්චසමුප්පාදේ පෙන්වන්නම තමයි ඔය දැල්ලේ උපමාව ගන්නෙ. නන්දකහාමුදුරුව අර මෙහෙණින් වහන්සේලට. නේද? ඔව්. එතකොට අහන්නේ තෙල් අනිත්‍යද නිට්ටයද? ඈ? අනිත්‍යයි කියන ඇයි අනිත්‍යයි කියන්නේ කියලා අහනවා. මං අහනවා නෙමෙයි, නන්දගහමුදුර අහනවා. තෙල් අනිත්‍ය නම් ඇයි අනිත්‍යයි කියලා කිව්වේ කියලා අහනවා. ඈ ତර කියනවා මේ ඇත්ත ඇති හැටි යථා භූතං සම්මප්පඤ්ඤාවෙන් දැකලමයි මේ අනිත්‍යයි කියන්නේ. එහෙනම් අම්සල එහෙම කියනවා. අපි කියනා වගේ නිකන් නෙමෙයි. ඈ මේ අනිත්‍ය ස්වභාවය නුවණින් ඇත්ත ඇති හැටි දැකලාමයි අවබෝධ කරලාමයි ඔක අනිත්‍යයි කියන්නේ. ඒ කියන්නේ එතන තේරුම් ගන්න ඕන සමුදයක් දැකලාමයි මේ ඵලය නැහැ කියන්නේ. ඈ නිකම්ම මේ බලා ඉඳලා නෙමෙයි. ඇහැට පේන්නේ ඇත්ත නෙමෙයි. ඇහැට පේන්නේ ලෝකෙටයි තියෙන්නේ. ඔව්. ඒත් ප්‍රඥාවෙන් දැකලායි මේ කියන්නේ. හරි. ඇයි තිරේ අනිත්‍යයි කියන්නේ? එතනක් කියන අපි මේක ඇත්ත ඇති හැටි මේ යථාභූත ස්වභාවයේ ප්‍රඥාවෙන් දැකලාමයි මේක කියන්නේ. නන්දකෝවාද සූත්‍රය. නන්දකෝවාද සූත්‍රය කියවලා බලන්න අපේ 8 වෙනි පොතෙත් ඇති යෝග මං හිතා. ආ ඒකේ දාලා නැතුව ඇති මන්ද. නන්දකෝවාද සූත්‍රයේ මේ උපමාව තෙල් ඉතිරෙයි දැල්ලයි ආලෝකේ. එතකොට තෙල් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. තිරේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. දැල්ල නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් තෙලි තිරේ දැල්ලයි නිසා හටගන්න ආලෝකය නිත්‍ය වෙන්න පුළුවන්ද? අනිත්‍යයි කියනවා. ඔබ පළවෙනි දවසේ දේශනා කරන 500ක් ඇයට බුදුරජාණන් වහන්සේ කියන නන්දක හෙටත් ගිහින් ඔය දේශනාව එහෙමම කරන්න. නන්දක හාමුදුරු මේ විදිහටම ওই ප්‍රශ්න ටිකම අහනවා ওই විදිහටම. ඊට දෙවෙනි දවසේදී බුදුරජාණන් වහන්සේ කියන අද උතන හිටිය 500 නමගෙන් අදුම ඵලය ලැබපු කෙනත් සෝවාන් වුණා. අදුම ඵලය ලැබපු කෙනත් සෝවාන් වුණා. ඔක දෙවෙනි සැරේ අහනකොට. මේකට තේරෙනවා භාවිතා බහුලී කතා කිව්වේයි කියලා නේ. දැනගත්තටම මදි. ආයි බහුලව භාවිතා කරන්න තියෙනවා මේක දැක්මක් වෙන්න නම්. නිකන් අහගත්තට මදි. අහගත්තු දේ ආයේ යොදන්න තියෙනවා. ඒක තමයි මේ ආයතන වලින් රැවටෙන හැම වෙලාවෙම මේක ආයේ මතක් කරලා දෙන්න. ඔය එළියේ තියෙන දෙයද දැනගත්තේ හිතෙන් අදපු දේ එළියෙන් තිබ්බද? මේ සමුදේ පෙන්නලා දෙන්න. ඒකට කෙයි හිතෙන් අදපු දේ නේ එළියෙන් තිබ්බේ. මේ ශරීරය ඇත්තටම එළියේ තිබුණාද නැත්නම් හිතෙන් හදලා මේ මොහොතේ එළියෙන් තිබ්බද? එතකොට තේයි මේ මහතේ හදලයි මුලාවෙන් එළියෙන් තිබ්බේ කියලා. හරි. ඕක දහවිතා බහුලී කතා. ඈ මේ සතියවත් කරලා බලන්නකෝ අද පටන් අරන්. ශරීරය හදලා එළියෙන් තියෙන හැටි. ඊට කායानुපස්සනාව වැඩි. ආරේ දර්ශනේ එන විදිහට කායानुපස්සනාව වැඩි. ඥානය පහළ වෙන විදිහට කායानुපස්සනාව වැඩි. හොඳයි. එතනින් අපි එහෙනම් ආසං කරමු. ඉතින් මේ කාලය තුලත් සතුටු වෙන්න පුළුවන්. මේ කාලය තුල දැන් තමන්ගෙන් අහලා බලන්න පුළුවන් මගේ සීලය කැඩුනද? අද මෙතන ගත කරපු කාලය තුල සීලය කැඩුනද? ඇයි කැඩුන්නේ නැත්තේ? සීල සමාදන් වුණ හින්දාද? ඒක නුවණින් බලන්න. සමාධියක් වැඩුණා නම් ඇයි වැඩුණේ? ප්‍රඥාවක් වැඩුණා නම් ඇයි වැඩුණේ? කර්මයේ කාලය තුල සීල සමාධි ප්‍රඥා තුනම වැඩුණා කියලා සතුට වෙන්න පුළුවන්. ඒවා මහානිසංස කුසල් වෙනවා. ඒ මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්ත, පින් ගොඩාක් රැස් කරගත්ත. පින් රැස් කරපු වෙලාවේ අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවිදේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවයිසුරු වැඩි දියුණු කරගනිත්තා, උතුම් ධර්ම අවබෝධයේ පිණසම හේතු ආසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රවය ලෙඩ දුක සොර සතුරු උපද්‍රවයක් ආදී මේ ලෝකෙට ඇති ඕන කරදරයක් වෙන්න තියෙනවා නම් ඒ සමගෙන් අපව ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තාචි බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසත්තාචි බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසත්තාචි බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. එවැගේම යම් කිසි මළගිය ඥාති කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු වෙන්නා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්නම හේතු ආසනා වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපි මේ රස කරගත්තු පින්වල බලයෙන් පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න. පින් කරපු වෙලාවේ කරන ප්‍රාර්ථනා හරියනවා. හොඳම ප්‍රාර්ථනාව වෙන්න ඕන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් යාව නිබ්බාන පත්තිය. ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. මාමේ බාල සමාගමෝ. එවැගේම ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. සතන් සමාගමෝ හෝතු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. අපේ මේ අවිද්‍යාව තියෙන තාක්කල් කරන සංකාර. ඒක තමයි එළියේ තියෙනවා ඇතුළේ තියෙනවා කියලා ගන්න. ඒ සබ්බේ සංඛාරාවල ලක්ෂණේ ලෝකෙට ඇති ලක්ෂණේ තමයි අනිත්‍යය ප්‍රදුකටපත් කරනවා. එයාගේ මේ හිතට අරමුණේ ධම්ම සබ්බේ ධම්මා. ඒව කවදාවත් එළියේ තියෙන ඒවා නෙවෙයි. ඒතර සබ්බේ ධම්මා අනාත්තාති බව ඇත්ත ඇති හැටියට තේරුම් යන්න. මේවා නුවණට තේරුම් යන්න ඇත්ත ඇටියට යදා පඤ්ඤාය පස්සති. එදාට ওই මුලාව හින්දා ලෝකෙට අහු වෙලා කරපු දුක් විඳපු දුක් කලකිරිලා අතාරිනවා. අතනි බින්දති දුක්ඛේ. ඒක තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි.
Selamat menikmati.